සඳහන් සඳේවට එකතු ආදරණීය කල්‍යාණ මිත්‍රේනි පැමිණ සහභාගී වන එමෙන්ම දුර සිට අන්තර්ජාලය හරහා සම්බන්ධව සිටින මේ ජීවිතයේ පිළිබඳ සදහම් දැක්මක් දහම්මැසින් ජීවිතයේ දෙස බැලූ විට ජීවිතය පෙනෙන ආකාරය ගැන දකින ආකාරය ගැන කරගෙන යන සොයා බැලීම් මාලාවක නැන දසුනට තත්පරයක් තවත් එක් පියවරකට මේ පාතබන්නේ අප නැවත නැවතත් හිතනවා නැවත නැවතත් අවධාරණය කරනවා මේ ඇහෙන සියලුම වචන එකින් එක මතක නැති වුණත් මතක තියාගන්නට උත්සාහ නොකළත් අමතක වුණත් ගැටලුවක් නැහැ. මෙයින් ගන්න පුළුවන් එකම එක පුංචි පණිවිඩයක් හරියට මනවින් පැහැදිලිව පරිපූර්ණව අරගෙන එය තෝරලා බේරලා කිරලා මැනලා යනු ජීවත් වෙන්න උත්සාහ කළ යුතුයි. එතනයි අපේ ජයග්‍රහණය, එතනයි විසඳුම, එතනයි ඉතරවීම. මේකොට සිට එකොට දෙස බලා හීලීමෙහි ප්‍රතිඵලයක් නැහැ. එසේම මෙගොඩ සිට මෙගොඩට දොස් කීම, මෙගොඩ විවේචනය කිරීම ඵලක් නැහැ. සැඩපහරේ විචිත්‍රත්වය නැතිනම් මෙහි තියෙන භයානකත්වය ගැනීම කතා කර කර සිට වැඩක් වෙන්නේ නැහැ. එතරවෙන්ට ක්‍රමයක් නැත්නම් හොයාගන්නේ නැත්නම් පාරුවක් හදන හැටි දන්නේ නැත්නම් හදාගන්නේ නැත්නම් නිසා මුල් තැනදී යුත්තේ පාරුවක් කොරුවක් හදාගන්නට. ඒ සඳහා අවශ්‍ය කලමනාටික තමා මෙබඳු වැඩසටහන් වලින් ලැබෙන්නේ. පාරුවක් නොවේ, පාරුවක් හදාගන්න අවශ්‍ය කලමනා. මේ සියල්ල දෙස එයහින් බලන්න. අද කුමක්ද මේ පාරුව හදාගන්න ගන්න තියෙන්නේ? මේ පාරුවේ තව අඩුපාඩු තියෙනවද? බෝට්ටුවේ හදාගෙන යන ඒ අඩුපාඩු ඒ කීපෙන් අද කවර අඩුවක් හිස් බවක් සම්පූර්ණ කරගන්න පුළුවන්ද? එපමණයි හොයන්ට ඕනේ. දර දවසින් දවස මේ පාරුව හැදෙන්න ඕන. ඊතර වෙන තරමට ප්‍රමාණවත් විදියට. ඉතින් එහෙම ඊතර වෙන්න ඇති කියලා හිතන තරමට බෝට්ටුව හැදුනට පස්සේ එතෙර වෙන්න ඕනේ. බෝට්ටුවම නැවක් විදියට නැවක් වෙනකල්ම හදාදින්න බෑ. මා විතරක් එතෙර වුණාට මදි. පවුලේ අය ඉන්නවා, තව ගමේ අය ඉන්නවා, තව මහ බෞද්ධ පිරිසක් ඉන්නවා, ලෝකවාසීන් ඉන්නවා. ඒ සියල්ලටම එතෙර වෙන්න අර නෝ වගේ නැව වගේ එහෙම එනකල් එතකල් මේක හදාදින්න ගියොත් කාටවත් එතෙර වෙන්න බැරි වෙනවා. ඒ වගේම ඒ පුංචි Tamante එතරෙවෙන්ට හරි හදන පාරුව සම්පූර්ණ වෙන්නත් ඕනේ. භාග්‍යත කාලේට හදලා දියපත් වෙන එක තමයි වෙන්නේ. ඒතර මේ අන්ත දෙකට නොයා හදිසි වෙන්නෙත් නැතුව පමා වෙන්නෙත් නැතුව. කල්යල් බලා දියට දාන්න ඕනේ. අප හිතනවා සහ විශ්වාස කරනවා සදහන් සැඳෑවේ පළවෙනි වැඩසටහනින් ඒ පාරුව හදාගන්න අවශ්‍ය බොහෝ කලමනා ලැබෙන්න ඇති කියා. දැන් තියෙන්නේ මේ ගමන යන එක ගැන. දැන් මේ බෝට්ටුව වතුරට දාන්නේ කොහොමද, දාලා කොහොමද අබල් ගන්නේ, රුවල කොහමද හදාගන්නේ? අන්න ඒ කාරණා ටික තමයි වැඩිපුර දැන් කතා කරෙන්නේ සහ අවධාරණය කරෙන්නේ, අවධානය යොමු කරන්නේ. හිතවතුනි, ඒ ඇහිම්ම මේ වැඩසටහනට එකතු වෙන්න, ඒ කනින්ම අහන්න, ඒ හිතින්ම විමසන්ට වෙන අරමුණු නැහැ. අරමුණ දෙකයි තියෙන්නේ. තුන්වෙනි අරමුණක් නැහැ. එක, මේ බෝට්ටුව පාරුව ඔරුව හරියට හදාගන්නවා. දෙක, ඒ Tamante එතර වෙන ප්‍රමාණයට හැදුනහම ඊළඟට ඒක දියට දාලා එතර වෙන්න ඕනේ පැදගෙන. වෙන අරමුණක් නැහැ. තුන්වෙනි අරමුණක් නැහැ. ඒ ආකල්පය හොඳට උළුයි තියාගෙන ඒ හැඟීම ඕනෙකම අදවතේ දරාගෙන අපි අද වැඩසටහන එකතු වෙමු. කතා කරමින් ආවි දිගටම පෞගිය සති දෙකේම අපි මොනවද කරන්නේ කියන කාරණය සාමාන්‍යයෙන් බැලුවාම වියනවා, පිහිනවා, පේනවා, අතු ගන්නවා, වාහනේ පදවනවා, වැඩ කරනවා, මුකුත් නොකර ඉන්නවා පේනවා. හැබැයි ඇත්ත ඔය එකක්වත් නොවේ. නිරන්තරයෙන්ම ක්‍රියා දෙකක් කරමින් ඉන්නේ. විඳීම සහ සිටීම, සිටීම සහ විඳීම. ඒ ගැන ප්‍රමාණවත් විස්තර කතා කළා. එය බොහෝ දිනෙකු භාවනාවට යොදාගත් බව දැනුම් දුන්නා. ඒන් භාවනාව හරි පහසු වුණු බවත්, භාවනාවේ දිශාව හරියට හදාගන්න, යොදාගන්න, හොයාගන්න උපකාර කරගත් බවත් ප්‍රතිචාර විදිහට දැනගන්න ලැබුණා. ඒයයි වෙන්න ඕනේ. නොවිඳින මොහොතක් නෑ ජීවිතේ. නොවිඳින හා නොසිතන මොහොතකුත් නෑ. මොනවා නොකලත් විඳිනවා හිතනවා. හිතන්නේ විඳීම් ගැන, අත්දැකීම් ගැන තමයි හිතන්නේ. මේ සිටීම නිසා සමහර අත්දැකීම් තීව්‍ර වෙනවා, ප්‍රබල වෙනවා. සමහර විට අමතක වෙලා යන්නත් පුළුවන්. හිතන්න ගියාම සීමාවක් නැහැ නේද? හිතේ තින්න ගියාම අර මුල් අත්දැකීම අමතක වෙලා යනවා. එතන විඳින් සතුටුදායක නම් තියාගන්න හිතනවා, අසතුටුදායක නම් නැති කරගන්න හිතනවා. මේක සරල හෝඩිය. එයින් පිට තුන්වෙනි සිතීමකුත් නැහැ සාමාන්‍යයෙන්. විඳීම හොඳ නම් බදාගෙන ඉන්න හිතනවා කොහොමද කියා. විඳීම කටුක නම් පයින් ගහන්නේ කොහොමද කියා හිතනවා. දැන් මේ දෙයාකාරම සිටීම නිසා සිදුවෙන්නේ වින්දනයේ හිරකරුවන් බවට පත්වීම. සත්වයා කියන්නේ, සාංසාරික සත්වයා කියන්නේ තමන්ගෙම වින්දනවල සිර වුණු ඇත්තන්ට. වින්දනවල හිර වෙලා. වින්දනය කියන හිරගේ හිර කුටිය ඇතුලේ සිටමින් හිතනවන හිතන්න හිතන්න කරන්නේ ඇතුලෙන් බිත්ති බැඳ ගැනීම. ඉතින් තමා ඇතුලෙන් නම් මේ බිත්ති බඳින්නේ, බඳින්න බඳින්න හිර කුටිය පුංචි වෙනවා. විශාල වෙන්නේ. හිතන්න හිතන්න වෙන්නේ සාමාන්‍ය ආකාරයෙන් හිතුවහම ওই කාරණේ තමයි අන්තිමට තමන්ගෙම සිටිවිලි වල හිර වෙලා, හොඳටම හිර වෙලා හුස්මක් කටක් ගන්න බැරි තැනකට එනවා. ඉතින් එතනදී මේ හිතාගන්න බැරි තැනකටත් එනවා. කියන්නේ මොනවත් හිතාගන්න බැහැ ඊට පස්සේ හිර වෙලා නින්නේ. දැන් ලොකු කුළු ගෙඩි පහරක් වගේ වදින්න ඕනේ සිටිවිලි පුපුරලා යන්න. කම්පනයක් අවශ්‍ය වෙනවා එතනදී. වින්දනයක් වෙනස් කිරීම හරි පහසුයි. මොකද වේදනාවලට ලොකු ආයු කාල නැහැ. ඊටාම් පුංචි ආයු කාලයක් තියෙන දෙයක් තමයි වේදනාව. වේදනාව බුබුලු. දිය බුබුලක් වගේ උපමාව තියෙන හිමයි. දිය බුබුලකටත් ලොකු ආයු කාලයක් නැහැ. ඊටාම ස්වල්ප ආයු කාලයක්. එම නිසා වින්දනයක් වෙනස් කර ගැනීම හරි ලේසි. අමාරු නෑ. ලෝකයේ තිබෙන ලේසිම පහසුම පරිවර්තනය තමයි වින්දන පරිවර්තනය කර ගැනීම. දුක් වින්දන සැප වින්දන බවට පරිවර්තනය කර ගැනීමේ අරගලයේ තමයි සමස්ත සාංසාරික සත්‍යයම යෙදී සිටින්නේ. ඒතර සාංසාරික සත්‍යයට අරගල දෙකක් නෑ. තියෙන එකම එක අරගලයයි. දුක් වේදනා සැප වේදනා බවට පරිවර්තනය කර ගැනීමේ අරගලය. සමහර විට ඒ අරගලේ ජය ගන්නවා. ජයගත්තත් හිතවතුනි දුක් වේදනාවල ආයු කාලය වගේම තමයි සැප වේදනාවල ආයු කාලය. ඒක තියෙන්නේ නැහැ වැඩි කල්. තියාගන්න බෑ. හිතන තරම් කල් තියන්න බෑ. හිතන්න පුළුවන් සිටීමට සීමා නැන්නේ. මහස උසට බලාපොරොත්තු හදාගන්න පුළුවන්. නමුත් ඒ බලාපොරොත්තු ඉටු කරගන්නත් පුළුවන්. ඉටු වුණු බලාපොරොත්තුවක සැප මෙපමණ කල් තිබිය යුතුයි කියා නියම කරන්නත් පුළුවන්. නමුත් අපේ සියලුම නියමයන් උල්ලංඝනය කරමින් ඒ වින්දන තමන්ට හිතුණු වෙලාවට අපව දාලා යනවා. ඉතින් ඒ විට මානසිකවත් අන්න දුක. දෙහිවේ කායික සැප, ඒ සැප ලැබුණාම හිත ඉල්ලුවා මේක දිගට තියෙන්න ඕනේ කියලා. ඒ හිතන තරම් කල් තියෙන්නේ නැති වුනහම කායික වශයෙන් දුකක්, මානසිකවත් දුකක්. මේ අලුත් සැප වේදනාවක් හදා ගන්නවා. ඒක දිගට තියාගන්න බලනවා. ඒත් ඔය සෙල්ලමම තමයි. ඉතින් මේ තමයි සාංසාරික සත්‍යයේ ක්‍රීඩා. වෙන ක්‍රීඩා නැහැ, එකම එක ක්‍රීඩාවයි තියෙන්නේ. ඒ තමයි මේ වින්දන සමග සෙල්ලම් කිරීමේ ක්‍රීඩාව. සංගීත පුටු තරඟයක් වගේ. මේ සැප වේදනාව මතවාදී වෙලා ඒක දිගටම ඉන්න මේටි ආපෝ හිත ගන්නට වෙනවා, ආයි කැරකෙන්න වෙනවා. එතකොට දුක් වේදනාවක් ඇවිල්ලා එතෙන්ට. ඉතින් මේ වගේ තරඟයක තමයි සාංශාරික සත්වයේ නේ නිසා තමයි ලොකු ආතතියක් තියෙන්නේ. ආතතිය කිව්වහම අපහිටනවා මේ වැඩ කරන අයට තමයි තියෙන්නේ. දැන් ওই විදිහට බැලුවහම ඇයි මේ නිකන් ඉන්න අයට ආතතිය තියෙන්නේ කියන එක හොඳට පේනවා. මොකද නිකන් ඉන්නේ නැහැ කවුරුවත්. ඔය තරංගේ ඉන්නේ, ඔය සංගීත පුටු තරංගේ වගේ වින්දන සමග ලොකු තරංගයක් සහ අරගලයක් තමාතුල් ඇතුළෙම. ඒතර කොහෙද සැහැල්ලුවක්? හිතවතුනි, මේ වේදනා වින්දන කියන්නේ අත්දැකීම් කියන එක. දැන් අත්දැකීම් කියන්නේ එතකොට අපිට තේරෙනවානේ හැම විටම කුමක් හෝ අත්දැකීමක් ලබන. නොලබන වෙලාවක් නැහැ. ඊළඟට ඒ ලබන අත්දැකීම් ගැන හිතනවා. එක්කෝ ඒ වෙලාවේ ලබන අත්දැකීමක් ගැන, එහෙම නැත්නම් කලින් ලැබූ අත්දැකීමක් ගැන හිතනවා. එහෙම නැත්නම් ලැබෙන්නට ඕනෑයි කියා බලාපොරොත්තු වූ අත්දැකීමක් ගැන හිතනවා. ඉතින් අපේ සිතීම එන්නේ ওই තුන් ආකාරයකට. වර්තමාන අත්දැකීම් ගැන හිතනවා, අතීතයේ ලැබූ අත්දැකීම් ගැන හිතනවා, අනාගතයේ ලැබෙන්න ඕනේ මොනවද කියන කාරණේ හිතනවා. මොනව බලාපොරොත්තු වුණත් ඒ අත්දැකීම. දැන් කෙනෙක් හිතන්නකො දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා කියලා. එතන මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අත්දැකීමක්. වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්න බෑ. අත්දැකීමක් තමයි ලැබෙන්නේ. රසවත් ආහාරයක්කින් ලැබෙන්නේ අත්දැකීමක්. හිතවත්කමකින් ආදරයකින් ලැබෙන්නේ අත්දැකීමක්. ගමනකින් බිමනකින් ලැබෙන්නේ අත්දැකීමක්. එතරම්ය අපි හැම විටම බලාපොරොත්තු වෙන්නේ අත්දැකීම්. වෙන මොනවත් නෙමෙයි. පුද්ගලයන්ගෙන් ලැබෙන්නේ අත්දැකීම්. ඔයන්නේ අත්දැකීම්. ඉතින් මේ අත්දැකීම කෙනෙකුට ඍජුවම ගන්න බැරි නිසා හා ඍජුවම ගන්න දන්නේ නැති නිසා තමා අනිත් අය හරහා හා අන් දේවල් හරහා ඒ අත්දැකීම් හොයන්නේ. සැපේ සතුට සුඛය නිකම්ම කෙලින්ම ගන්න පුළුවන් නම් කිසි දෙයක් කෙනෙකුට ඕන වෙන්නේ නැහැ. කිසිම දෙයක් ඕන වෙන්නේ අනිත් මිනිස්සු ඕනෙත් නැහැ. කෑම බීම රසවත් ආහාර පාන අවශ්‍යත් නැහැ. සංගීතය ඕනෙත් නැහැ. චිත්‍රපට අවශ්‍යත් නැහැ. විනෝද ගමන් බිමන් ඕනෙත් නැහැ. ඒ සියල්ලෙන්ම ලබන සතුට කෙනෙකුට ඒ කිසිවකින් තොරව අත්දකින්න පුළුවන් නම් අත්විඳින්න පුළුවන් නම් ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවද නැද්ද කියලා හොයන්න නැතුව සමස්ත පුහුදුන් ප්‍රජාවම හදලා තියෙන්නේ පුහුදුන් ප්‍රජාවේ පැවැත්ම නිර්මාණය වී තිබෙන්නේ ඔවුනොවුන් මත යැපෙන විදිහට. සංසාරය එහෙම තමා. ඒ කිසි කෙනෙකුට ස්වාධීන වෙන්න බැරි විදිහට තමා සංසාරයේ නැමැති ජාලාව ගෙතිලා තියෙන්නේ. එක්කෙනෙක් කරහා අනිත් එක, ඔය පම්පැදුරක් ගොතනවා වගේ, එක පංකොලයක් කරහා තව පංකොලයක් යනවා. ඉතින් තනි පංකොලයකට ගොතන්නට බෑ. කොහෙත් උහෙරි තියන්න පුළුවන් ඉල්ලලා හරි බිම හරි. හැබැයි මේ සංසාරයේ නැමැති කලාලේ ගෙතෙන්නේ ඕනෝන් හරහා. ඔවුනොවුන් කිව්වාම එතන තමනුත් ඉන්නවා, අනිත් මිනිස්සුත් ඉන්නවා, සත්තුත් තියෙනවා, ගහකුලක් තියෙනවා, අහස පොළොවක් තිබෙනවා, දේවල් හැම දෙයක්ම අපි හිතන හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒ හරහා තමයි මේ සැප හොයන ගමන චාරිකාව යන්ට වෙලා. මෙහෙම යන පිරිසකට තමයි පුහුදුන් කියන්නේ. පෘථග්ජන දර්ශනයක් තියෙනවා. පෘථග්ජන කෙනාට දර්ශනයක් නැත්තේ නෑ. පෘථග්ජන හිතට දර්ශනයක් තියෙනවා. ඒ තියෙන දර්ශනයේ කුමක්ද? තමන්ගේ සැප සතුට සුඛය තව දේවල් හරහා තමයි ගන්න වෙන්නේ. ගන්න සිදුවෙත් වෙන්නේ. මේ සමස්ත ලෝකයේම පේන්නේ තමන්ට සැප ගන්නට සතුට ගන්නට තිබෙන දොරටු වගේ. අන් හැම මිනිස්සෙක්ම සතෙක්ම හැම දෙයක් එතනින් තමයි වරදින්නේ. ඒ නිසා තමයි ගැටුමේ පටන් ගන්න. අරගල හැදෙන්නේ. යුද්ධ පටන් ගන්න. වාද විවාද. අඬතඹර ඔක්කොම එන්නේ එතන. උතර එක පැත්තකින් අප තව කෙනෙක් දිහාෙන් බලනකොට ඒ ඇත්ත අපත් දිහා එහෙම තමයි බලන්නේ. ඉතින් අපටත් බැරුව ඉන්නේ නැති අපව සතුටු කරගන්න අප කොහොමද තව කෙනෙක්ව සතුටු කරන්නේ? ඒ විහිළුවක්. ඒ දිහා බලනකොට තේරෙනවා ඒ මහා හිනාවෙන්ට බැරි විහිළුවක්. ඇඬෙන විහිළුවක්. ඒ නිසා තමයි අඬන්නේ. දැන් ඔය ප්‍රශ්නේ උග්‍ර වුණාමනේ ඇඬෙන්නේ කෙනෙක්ට. අරයා මෙහෙම කරා, මෙයා මෙහෙම කරා, මේ දේ අරයා කරේ නැහැ, මෙයා කරේ නැහැ කියලා හිත හිත ඉන්නකොට ඇඬෙන්නේ ඔය නිසා. සහ එහෙම දිගටම කවුරු හරි කරා කියන්නේ. හැබැයි එයා නැති වුණාම මොන හේතුවකට හරි අහිමි වුණොත් එහෙම. ඒතර අර සියලු ලැබීම් නොලැබීම් බවට පත් වෙනවා. එතකොටත් ඇඬෙනවා. දැන් ඇඬීමෙන් කෙලවර වෙන ක්‍රීඩාවක තමයි ඉන්නේ. මේ ක්‍රීඩාව ඉවර වෙන්නේ අඬලා. ඒ ආයෙත් පටන් ගන්නවා. ආයෙත් hina වෙලා පටන් ගන්නවා. අඬලා ඉවර වෙනවා. ඉතින් ඇඬීම් දෙකක් අතර මේ විවේකයට තමයි අපි කියන්නේ සතුට කියලා. ඇඬීම් දෙකක් අතර විවේකයට. මේ සමහර විවේක කාලේ ටිකක් දිගයි. සමහර විට කෙටි. කෙටි වුණත් දිගු වුණත් එය පුංචි ඉන්ටර්වල් එකක් පමණයි. පරිච්ඡේද දිගයි. පීරියඩ්ස් පරිච්ඡේද දිගයි. ඉතින් කොහොම හරි මේ අත්දැකීම් හැර වෙන කිසි දෙයක් අපට නැහැ. වෙන කිසිම දෙයක් අපට නැහැ. අපට තියෙන අත්දැකීම් පමණමයි. පුද්ගලයන් සමග ලබන අත්දැකීම්. ඒ අත්දැකීමට තමයි අප පුද්ගලයන්ව හඳුන්වා දෙන්නේ. අප හඳුනාගන්නේ හොඳ කෙනෙක්, නරක කෙනෙක්, කාරුණික කෙනෙක්, ආත්මාර්ථකාමී කෙනෙකු විදිහට අනිත් අයව දකින්නේ අපට ලැබෙන අත්දැකීම අනුව, අප ලබා ගන්න අත්දැකීම අනුව. නැතු අනිත් පුද්ගලයා විශ්ලේෂණය කර එක්ස්රේ කර එහෙම නෙමෙයි. එහෙම කරන්න බෑ කාටවත්. ඒ හැකියාව දීලා නැහැ. තව කෙනෙක් අඳුනගන්න වෙන්නේ එයා සමග කරන ඇසුරෙන්, කතාබහෙන් අපට ලැබෙන අත්දැකීමක්. අප ලබා ගන්න අත්දැකීමක්. ඒ අත්දැකීමට තමයි අප නම දෙන්නේ හොඳයි නරකයි කියලා. පුද්ගලයාට නෙවෙයි. නමුත් ඒ බව නොදන්න නිසා අපි හිතන මේ පුද්ගලයාට තමයි මේ නම දෙන්නේ කියලා. විශේෂණ පදේ දෙන්නේ පුද්ගලයාට. පුද්ගලයාට නෙවෙයි. අපේ අත්දැකීම් දෙදෙනෙකු අත්දැකීම් දෙකක් ලබන්නේ. සිය දෙනෙක් අත්දැකීම් 100ක්. ඒ නිසා තමයි විශේෂණ පද තියෙන්නේ 100 ගාන. එකක් දෙකක් නෙමෙයි. ඊළඟ කාරණය අර මේ සංසාර වියමන ගෙතෙන්නේ, වියන්නේ, විය වෙන්නේ ඕනෝන් හරහා. එකලාව හුදකලාව නොවේ. පරිසරයත් සමග, අහස පොළොවේ එක්ක, අවුව වැස්ස සමග, මේ අතීතේ අනාගතේ සමග, මුදල් සමග, දේශපාලනයේ සමග, ඉතිහාසයේ, සංස්කෘතිය, ආගම ළඟින් ඉන්න, ඈතින් ඉන්න මේ සියලුම දෙනා හරහා තමා සංසාරික සිත්තම ගෙතෙන්නේ. සිතුවම් වෙන්නේ. ඒ කොහෙද වෙන්නේ? වෙන්නේ හිතේ. වෙන කොහෙවත් නෙමෙයි හිතේ වෙන්නේ. ඒ සිතුවම ඇඳෙන්නේ හිතේ. ඒ කැන්වස් එක හිතේ. හිත නැමැති කැන්වස් එක තමයි ඒ සිතුවම විචිත්‍රවත් වෙන්නේ. හැබැයි සිතුවමේ අර අන් අය ඔක්කොම ඉන්නවා. එයා ඉන්නවා. එයාත් එක්ක ලැබුණු අත්දැකීම් අනුව තමයි ඒ සිත්තම සිතුවම හරියට හැදෙන්නේ ඇඳෙන්නේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේ අනිත් අය හරහා අපට ගමනක් යන්න වෙලා තියෙන්නේ. එහෙම සංසාරයක් ඇයි හිතවතුනි මේ සංසාරයේ ස්වභාවයක් තමයි මේ ස්වාධීන නැතිකම. සංසාරේ කිසිවක් ස්වාධීන නැහැ. ස්වාධීන කියන්නේ මේ කියන ඔටෝ නැහැ. කිසිම දෙයක් ඔටෝ නැහැ. හැම දෙයක්ම තව එකක් මත තමයි යැපෙන්නේ, රැඳෙන්නේ, පවතින්නේ. එහෙම තමයි හදලා තියෙන්නේ. පැවැත්මට අත්‍යවශ්‍ය කාරණා. ස්වංක්‍රීය වුණොත් එහෙම පැවැත්ම නැති වෙලා යනවා. මේ පැවැත්ම සඳහා, භවයේ සඳහා අත්‍යවශ්‍ය වෙන ප්‍රත්‍යයක් තමයි ඔවුනොන් මත යැපෙන එක, පරපටිපද්ද කියන එක. අනුන් මත යැපෙන ලක්ෂණ. ඒ නිසා තමයි අපිට තව දෙයක් ඕනේ වෙන්නේ. භෞතික වශයෙන් උත් එහෙමයි, මානසික වශයෙන් උත් එහෙමයි. මේ ස්වභාවයට తాවකාලික වශයෙන් නිමාඩුවක් ලැබෙන්නේ නැතිනම් తాවකාලික වශයෙන් මේ ධර්මතාවයෙන් ඈත් වෙන්න පුළුවන් වෙන්නේ ওই සමාධියේදී තමයි. සමාධි අධ්‍යක්ීම් වලදී තමයි ඔය කියපු සාංශාරික යාන්ත්‍රණයෙන් ඔය කියූ යාන්ත්‍රණේ සියලුම සාංශාරික යාන්ත්‍රණ වලින් නොවේ. අනුන් මත යැපෙන, අනුන් හරහා ගෙතෙන ඒ ධර්මතාවයෙන් කෙනෙකුට මොහතකට හෝ මිදෙන්න පුළුවන් වෙන්නේ සමාධිමේ අධ්‍යක්ීමකදී තමයි. මොකද මේ සමාධියේදී සම්පූර්ණ අභ්‍යන්තර හේතු තමයි එකතු කරගන්නේ. අභ්‍යන්තරයේ සමාධියට බාධා වෙන හේතු, ඇතුලේ තියෙන හේතු අයින් කරනවා. සමාධියට අත්‍යවශ්‍ය අභ්‍යන්තර හේතු එකතු කරනවා. මේ සරලව කීවොත් නීවරණ ප්‍රහීන කරනවා. ওই ධ්‍යානාංග එකතු කරගන්නවා. සහ ඉන්ද්‍රිය ධර්ම වඩනවා. එහි ප්‍රතිඵලයක්නේ සමාධිය. ඒ විදිහට අන්න එහෙම අත්දැකීමකදී ඒ වෙලාවට කිසිම දෙයක් මත රඳාපවතින්නේ නැහැ. එහෙම රඳාපවතිනවා නම් ඒට සමාධිය කියන්න බෑ. හැබැයි ඒක තාවකාලික අත්දැකීමක්. නැවත කන්න බොන්න එන්නේ පැලෝකිට ආවහම ඉතින් ආයෙත් අර මනස තමයි. සාපේක්ෂ මනස නැවත ආයි ගැටෙන මනස, රණ්ඩු කරන මනස. මේ නිසයි සියලුම අත්දැකීම් වල සීමාව අඳුරගන්නට මොන යමක් අත්දැකීමක් නම්, යමක් වින්දනයක් නම්, ඒ හොඳ හෝ නරක හෝ බාහිර අය මත රැඳෙන හෝ කිසියෙකු මත නොරැඳෙන ඒ කොහොම අත්දැකීමක් වුණත් ඒ අත්දැකීමක් නම් ඒ අත්විඳීමක් නම් වින්දනයක් නම් ඒ හැටි කොහොමද? අන්න බලන්න ඕනේ කාර්යය. ඒ තමයි කරන්න තියෙන එකම දේ. මේක දෙකක් නෑ කරන්න. එකම දේ එයයි. හැබැයි එය ඒ වින්දනය අඳුනා ගැනීම තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. මේකනේ ප්‍රශ්නේ අපිට තියෙන්නේ. මේ සංසාරයේ පිළිබඳ සමස්ත ගැටලුවම උපදින්නේ ඔතනින්. අත්දැකීමෙන්. අත්දැකීම විග්‍රහ කරගන්න බැරි වුණාම අත්දැකීම හඳුනාගන්න බැරි වුණාම අත්දැකීමේ සීමා නිර්ණය කරගන්න බැරි වුණාම තමයි ගැටලුමක් වෙන්නේ. තමන් සමගත් අනුන් සමගත් ලෝකේ සමගත් අතීතය අනාගතය එක්ක මේ සියලුම ගැටලු වෙන්නේ ඒ වර්තමාන අත්දැකීම හරියට දකින්න දැනගන්න බැරි වුණාම. ධර්මය දන්නේ නැති නිසා නෙමෙයි. වෙන කිසිම පොතක් නොදන්න නිසා නොවේ. වර්තමාන අත්දැකීම දන්නේ නැති නිසා. අර සියල්ල දැනගෙනත් වර්තමාන අත්දැකීම දන්නේ නැත්නම් එයා දන්නේ නැහැ. අවිද්‍යාව. ඒ තමයි අවිද්‍යාව කියන්නේ. වර්තමාන අත්දැකීම දන්නවනම් අර කිසිම පොතක් නොදැන ගත්තත් එයා ප්‍රඥාවන්තයෙක්. වර්තමාන අත්දැකීම පිළිබඳ සම්පූර්ණ වශයෙන්ම කෙනෙකුට දැක්මක් තියෙනවනම් දකිමින් ඉන්නවනම් එයා ප්‍රඥාවන්තයෙක්. එතන විද්‍යාව. මේ පැත්තෙන් බැලුවා මේ හරි සරලයි. කරන්න තියෙන එකම එක දේ වර්තමාන අත්විඳීම දැකීම. නමුත් ඒ වහලා තියෙන. වහලා තියෙන. වහලා තියෙන්නේ මොනවයින්ද? අපේම සිතීම් වල. ඒ තමයි කාරණේ. මේ හිතෙන් හිතීමෙන් වෙන්නේ දැකීම වැහිලා යනවා. නොපෙනී යනවා. අන්ධ වෙනවා. හිතන්න හිතන්න අන්ධ වෙනවා. එහෙම අන්ධ වෙන සිතීම් ආකාර තුනක් තියෙනවා. අප දවසකුත් කනේ හතරක් තියෙනවා හිතන්න පුළුවන් කියා. ඒතර එයින් ආකාර තුනකටම හිතුවහම වෙන්නේ දැකීම නැති වෙලා යනවා. නොදකින කෙනෙකු බවට පත් වෙනවා. ඥාන දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ ක්‍රම තුන තමයි බහුල වශයෙන් වෙන්නේ. දැන් සරලව ඒ ක්‍රම තුන හඳුන්වලා දුන්නොත් නම් කළොත් දැන් විස්තර කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම ඊළඟ දවසට අදත් කල් දාන්න කල් දැමීම සදාචාර සම්පන්නත් නැහෙනි. පළවෙනි ක්‍රමය තමයි අත්දැකීමේ වටපිටාව ගැන හිතනවා. ඒ මොකක් කරේ එක කාරණයක් අරගෙන ඒ අත්දැකීමට අදාළ එක කාරණයක් අරගෙන ඒ කාරණේ අලගිය වැලගිය මුල්ගිය විදිහ ගැන හිතනවා. අත්දැකීම ගැන නෙමෙයි අත්දැකීමට ගෑවුණු එක කාරණයක් කරගෙන. ඇයි මෙහෙම දුකක් විඳින්න වෙන්නේ? එතකොට ඔන්න මතක් වෙනවා කර්මය නිසා. එතන එනම් මොන වගේ කර්මයක් නිසාද මෙහෙම දුකක් විඳින්න වෙන්නේ? ඒවම හිතනවා. හිතන්න පුළුවන් හිතුවහම වෙන්නේ ඔන්න අත්දැකීම පේන්නේ නැහැ දැන්. හැබැයි හිතන්න ගියාම හිතීම රසවත් වෙනවා. එහෙම හිතලා බලන්නේ කිසියම් එක අංශකයක් අල්ලගෙන ඒ අංශකයේ ඔස්සේ හිත යන්න දිගින් දිකට ගිහාම මොන දුක වුණත් විඳින්නේ මහ දුකක් වුණත් ඒ දුකින්ද නෙමෙයි හිතන්න පටන් ගත්තේ. වෙන්නේ මොකද්ද? සිතිවිලි රසවත් වෙන්න පටන් ගන්නවා. විඳින්න පටන් ගන්නවා සිතිවිලි ඊට පස්සේ. තමන්ගෙම සිතිවිලි තමන්ම වින්දනය කරන්න පටන් ගන්න. ඒ කොහොම සිතිවිලි වින්දනය කරන්නේ? සිතිවිලි කියන්නේ අදහස්. දැන් රසවත් අදහස් වෙනවා, ගැඹුරු අදහස් කියන්නේ, දාර්ශනික අදහස් කියන්නේ. එහෙම එන්න පටන් ගන්න. ඕනම දෙයක් ගැන ඕනම කෙනෙකු හිතුවාම, යා යුගත්ද නූගත්ද බුද්ධිමත්ද නැද්ද, ඒ කතන්දර වැඩක් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද, දර්ශනී ඉගෙනගෙන තියෙනවද නැද්ද, තර්ක ශාස්ත්‍රය දන්නවද, ඒ කිසිවක් අදාළ නැහැ. ඕනම කෙනෙකු ඕනම දෙයක් ගැන දිගින් දිගට හිතන්න ගියාම වෙන්නේ අදහස් පහළ වෙනවා. ඒ අදහස් තමන්ගේම අදහස්, තමන්ම විඳින්න පටන් ගන්න. තමන්ට මේ විඳනයක් බවට පත් වෙනවා. මේ අදහස් ඇත්තද බොරුද? හරිද වැරදිද? යථාර්ථවාදීද නැද්ද? ලෝකේ පිළිගනීද නැද්ද? ඒව අදාළ. ඒව අදාළ නැත්තේ ඇයි? ඒ අදහස් තමන්ගේම අදහස් වලින් තමා තමන්ගේ ලෝකේ දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. දාර්ශනික ලෝකයක් කියන්නේ එතකොට දාර්ශනිකයන් ඉන්නේ තමන්ගෙම අදහස් නැමැති ලෝකයක. ඒ ගැන ඕනේ තරම් කතන්දර තියෙනවානේ දාර්ශනිකයන් ගැන. එයාට සාමාන්‍ය ජීවිතයක් නැහැ. සාමාන්‍ය ජීවිතය දන්නේ නැහැ. අසාර්ථකයි. ඒ ගැන දුකකුත් නැහැ. සාමාන්‍ය ජීවිතය අසාර්ථකයි කියා ඒ ගැන තැවෙන්නේත් නැහැ. මොකද ඒක ගැන හැඟීමකුත් නැහැ, දැනීමකුත් නැහැ. නිකන් අර ලාදුරු හැදුනා වගේ සංවේදීතාවයකුත් නැහැ. තමන් විඳින්නේ තමන්ගෙම සිතිවිලි නිසා. ඉතින් කෑවද බිව්වද හරියට ඇඳන් ඉන්නවද ඇඳුම ගැලපෙනවද යන තැනට කිසි කතාවක් නැහැ. ඒක අනිත්‍යයි, විඳත් එකයි නැතත් එකයි, ඒයි බැන්නත් එකයි නැතත් එකයි. තමන් ඉන්නේ තමන්ගෙම සිතිවිලි විඳිනේ කරන්නේ. මොකද සිතිවිලි වලට පුළුවන් නැති දේවල් තියෙනා වගේ පෙන්නන්ට. ඒතර අලුත් අදහස් කියලා හිතනවා. මේක අලුත් අදහසක්. අලුත් සොයා ගැනීමක්, අලුත් දර්ශනයක්. එයා ඉන්නේ සිතිවිලි ලෝකයක. මේ සිතිවිලි ලෝකයක ඉන්න කෙනෙකුට යථාර්ථය අවබෝධ කරගන්න ලේසි නෑ. එනිසයි අපි දවසක් කිව්වේ දාර්ශනිකයෙකුට මේ ඇත්ත තේරුම් ගන්න අමාරුයි. එයාට ඇත්ත තමන්ගේ සිතිවිලි පමණයි. හැබැයි ඇත්ත පේන්නේ සිතිවිලි නැවතුණාම. ඒ ඥාන දර්ශනයේ පහළ වෙන්නේ දැනීමේ කෙළවරට ගියාම. දැනීම නැවතුණු තැන තමයි දැකීම පටන් ගන්නේ. ඒ වෙනුවට මේ දැනුම සිතිවිලි අදහස් මේවා ඇතුලේ තව තව ඒවා උල්පතක් බවට පත් වෙලා සිතින විට දර්ශනයක් නැහැ. දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්, හැබැයි දර්ශනයක් නැහැ. ඥාන දර්ශනයක් නැති දාර්ශනිකයන් තමයි. ඉතින් මේ ගැන අවශ්‍ය නම් අපි වෙන දවසක තව ටිකට කතා කරමු. දෙවෙනි සිතීම තමයි ඒ වින්දනය අත්දැකීම මොනතරම් කටුක වුණත් බලනවා. ඒ කටුක වින්දනේ අත්දැකීම ටිකක් හරි බැරිද මధుර කරගන්න. දැන් සාමාන්‍ය කෙනෙක් කරන ක්‍රමේ තමයි ඒකට සම්පූර්ණයෙන් පැණි තට්ටුවක් දානවා, අයිසින් තට්ටුවක් දානවා. දැන් මම ඉතින් අයිසින් තට්ටුව කනකල් රහයි. ඉතින් ආපහු අර තිත්ත නැති වෙලා නැහැ. තිත්ත තියෙනවා යට. ඒක මතුණාම ආයෙ දුකයි. ඉතින් අලුත් අයිසින් තට්ටුවක් ආයෙ හොයනවා. සාමාන්‍ය පෘථග්ජන කෙනා යන ක්‍රමයේ. දැන් මෙතන කියන්නේ ඒ නෙමෙයි. මෙතනදී කරන්නේ ඒක එහෙම තියෙන්න ඇරලා ඒකට එහෙම මෙහෙම සායමත් දෙකක් ගාලා බලනවා. ලස්සනට පේනවා. මේක අමුමමු කැතයි. බලන්න හිතෙන්නේ නැති දෙයක් දිහා බලනවා. මේකට ටිකක් ලස්සන කරලා ගන්න පුළුවන්. එහෙම බලනවා. ඒ බැලීමේ ප්‍රතිඵලයක් විදිහට ඔන්න කෙනෙකුට ඒක ලස්සනට පේන්න පටන් ගන්න. කැත තමයි. නමුත් කැත අවලස්සන ඒ තියෙන ලස්සනක් දකින්න පුළුවන්. ඕනෑම අවලස්සනක ලස්සනක් බලන්න පුළුවන්. ඒක තියෙන නිසා නොවේ, අපිට ඕනේ නිසා පේනවා. දැන් මෙහි ප්‍රවීණයන්ට තමයි කලාකරුවන් කියන්නේ. කලාකරුවන් කලාකාරියන් කියන්නේ මේ ප්‍රවීණත්වයට පත් වෙනවා. නමුත් එහෙම ප්‍රවීණත්වයට පත් වුණත් නැතත් හැම මිනිස්සෙකු ඇතුළෙම කලාකරුවෙකු ඉන්නවා, කලාකාරියක් ඉන්නවා, දාර්ශනිකයෙක් ඉන්නවා වගේ කලාකරුවෙකුත් ඉන්නවා හැම මිනිස්සෙකක් ඇතුළේ. දෙයාට තැන ලැබුණු ගමන් එයා කරන්නේ මොන අත්දැකීම, මොන තරම් දුක්ඛදායක අත්දැකීමක් වුණත් ඒ රසවත් කරගන්න බලනවා. ඒකට ඒවා මේවා එකතු කරලා කෑමකට එකතු කරනවා වගේ රසකාරක එකතු කරන්න පුළුවන් ඕනෑම අත්දැකීමකට. ඒක අත්දැකීමේ නෑ, ඒ කරවිලවල නෑ, ඒ ටික ඒවා අපි හැමෙන් එකතු කරනවා පිටින්. අපේ ළඟ තියෙන ටික නැති දෙයක් එකතු කරන්න බෑනේ. එහෙම එකතු කරාම ඒ ලස්සන දෙයක්, රසවත් දෙයක් බවට පත් වෙනවා. එතකොට හැබැයි අත්දැකීම නෙමෙයි දැන් මේ. අපි මවාගත්ත දෙයක්. ඒතර අත්දැකීමෙන් ඔන්න මැවීමට යනවා. සංකාර කියන්නේ දැන් සංස්කාරයක් හදාගන්න. ඒතර හැම කලාකෘතියක්ම සංස්කාරයක්. කවියක්ද, ගීතයක්ද, චිත්‍රයක්ද, නැටුමක්ද, නාට්‍යයක්ද, පිළිමයක්ද, ඕනම දෙයක් සංස්කාරයක්. ඒක විඳින්න ඉන්නවා. විඳින්න පුළුවන්. ඉතින් ඔය දුකට කියන කවි තමයි වැඩි. දුක ඒ කවියකින් කිව්වම රසවත්. නිකම් මට දුකයි කියලා කියනවට වැඩිය එක කවියකින්, ගීතයකින්, චිත්‍රයකින්, නැටුමකින් කියනකොට බලන් ඉන්න අයටත්, අහන්න ඉන්න අයටත් අහන් ඉන්න පුළුවන්. නිකන් අඳාඳ ඉන්නවට වැඩිය කරන කෙනාටත් ඒ වින්දනයක් තියෙනවා. හැබැයි ඒ නිර්මාණය කරන කෙනයි, විඳින කෙනයි, නිර්මාණකරුයි, රසිකයයි දෙන්නම ඉන්නේ යථාර්ථයේ නෙමෙයි. ඒ දෙන්නටම ඥාන දර්ශනයක් ඇති වෙන්නේ නැහැ එතන ඉන්නකල්. පළවෙනි පිරිස දාර්ශනිකයන්, දෙවෙනි පිරිස දාර්ශනිකයන් කියන්නේ වෙනම පිරිසක් නෙමෙයි, අපි ඇතුලේ ඉන්නේ දාර්ශනික මනස. හැම මිනිසෙක් ඇතුලේම කලාකරුවෙකුත් ඉන්නවා. ඒ රැකියාව කරගත්තයි ටික දෙනා ඉන්නේ, නමුත් කලාකරුවන් ඉන්නවා. තුන්වෙනි ක්‍රමය තමයි විද්‍යාව කරන්නේ. විද්‍යාව විද්‍යාඥය. එයයි කුමක්ද කරන්නේ? මේ සමාජ අත්දැකීම්, අනිත්‍යයේ අත්දැකීම් නිරීක්ෂණය කරනවා. ඕනෑම දෙයක් උද්භිත විද්‍යාඥයෙක් නම් එයා ගහකොළවල අත්දැකීම්, මේ ගහ අවුව වැටුණාම මේ ගහට ගහ ලබන අත්දැකීම කුමක්ද කියලා එයා නිරීක්ෂණය කරනවා. අවුව අඩු වැඩි කළා පුළුවන් නිරීක්ෂණය කරන්න. වහිනකොට ගහ ලබන අත්දැකීම කුමක්ද? උද්භිත විද්‍යාඥ නිරීක්ෂණය කරනවා. මේ සමාජ විද්‍යාඥයනුත් ඒ වගේ. ජීව විද්‍යාඥයන්, මනෝ විද්‍යාඥයන් මේ හැම දෙනෙකුම කරන්නේ කවුරු හරි මොන හේතුවකට හරි කවර හෝ අත්දැකීමක් ලබනවා නම් ඒ නිරීක්ෂණය කරනවා. උපකරණ හදනවා. යාට තමන්ගේ ඉන්ද්‍රිය පහෙන් නිරීක්ෂණය කරගන්න බැරි නම් ඒ ඉන්ද්‍රිය පහට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන විදිහට උපකරණ හදනවා. ඒ අවසානයේ තමන්ගේම ඉන්ද්‍රිය වලින් තමයි නිරීක්ෂණය කරන්නේ විද්‍යාඥයෙකු. හැබැයි අනිත් අයගේ වින්දන. සියලුම විද්‍යාඥයන් නිරීක්ෂණය කරන්නේ අනුන්ගේ වින්දන, අනුන්ගේ අත්දැකි. ඒ නිසා එයා ඉන්නේ හුඟක් ඈතින්. අර මුල් දෙන්නට වැඩිය එක පැත්තකින් හුඟක් ඈතින් ඉන්නේ. හැබැයි අනිත් පැත්තෙන් හරි ළඟින් ඉන්නේ. අර දාර්ශනිකයෙකුට සහ කලාකරුවෙකුට වඩා භාවනාව කරන්න පුළුවන් විද්‍යාඥයෙකුට. මොකද එයා දැන් භාවනාවේ මූලිකම ශිල්පේ ආඳුනගෙන තියෙන නිරීක්ෂණය. එයාට වැරදිලා තියෙන්නේ මේ තමන්ගේ වින්දන බලන්නේ තියෙක. පරිශනේ කරන්න ඕනේ භාවනාවේදී තමන්ගෙන්. විද්‍යාඥයා කරන්නේ අනුන් දෙන්න. එයාට අංශක 180ක් හැරෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒක ලේසි නෑ. හැබැයි අර දෙන්නට වැඩිය එයාට ලේසි. හිතවතුනි අපිට කරන්න හුඟා දේවල් නෑ. තියෙන එකම එක දෙයයි වර්තමාන වින්දනය, වර්තමාන අත්දැකීම ගැන සිතීම නොවේයි එදිහා බැලීම. ඒ හිතන්න ගියාම තමයි දර්ශන ලෝකයේ ඇති වෙලා තියෙන්නේ. ඕන මාක්ස්වාදී වුණත් ආවේ වර්තමාන සමාජ දුක ඇති වුණේ ඇයි, මේක නැති වෙන්නේ කොහොමද, නැති වුණාම ඕන වගේ සමාජ ක්‍රමයක් දෙන්නේ, ඒව ගැන හිතන්න ගියා. ආගම් ඇවිල්ලා තියෙන්නේත් එහෙම. ධනවාදී දර්ශනයත් ආවේ එහෙම. මේ හැම දර්ශනයක් නාගමික වේවා, දේශපාලන වේවා, එහෙම හිතේ හිටින්න ගියා. කලාවත් ඒවා විඳින්න ගියා. ඒ තියෙන එක තියෙන විදිහට විඳින එක මදි කියලා හිතලා, නැත්නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතලා ඒක වෙනස් කරලා විඳින්න යනවා. මේ ඉවරයක් නැහැ. දර්ශනයේ ඉවරයක් නැහැ වගේ නිර්මාණයටත් ඉවරයක් නැහැ. නිර්මාණයේ අනන්තයි. චින්තනයේ අනන්ත වගේම නිර්මාණයත් අනන්තයි. නිර්මාණශීලී හැකියාව අනන්තයි. මේ කෙනෙක් එක විදිය නිර්මාණයක් කරන, තව කෙනෙක් ඒකට තව එකක් එකතු කරලා තව නිර්මාණයක් කරන්න පුළුවන්. එකම එක්කෙනෙක් උනත් ඔහේ ජීවිත කාලෙම නිර්මාණ කර කර ඉන්න පුළුවන්. ඉවරයක් නැහැ. නිර්මාණයේ ඉවර වෙන දෙයක් නෙවෙයි. භවයෙන් භවය ඉවර වෙන්නේ නැහැ. එහෙම නිර්මාණය කරන්න කරන්න භවය දිග්ගෑන එක වෙයි. හිතන්න හිතන්න ගියාමත් භවය දිග්ගෑනවා. අනුන්ගේ අත්දැකීම් නිරීක්ෂණය කරන්න ගියාමත් ඒකම තමයි වෙන්නේ. තමන්ගේ අත්දැකීම් බලන්න තියෙන්නේ තමන්ගේ අත්දැකීම් පමණයි. ඒ විඳීම සඳහා නොවේයි, සිතීම සඳහාත් නොවේයි. ප්‍රශ්නේ නම් අත්දැකීම හරියට හඳුනා නොගැනීමයි. ඒ තමයි අවිද්‍යාව. දැන් විද්‍යාව විස්තර කරන්නේ දුක දන්නේ නැතිකම. දුක්ඛේ අඥාන. දුක කියන්නේ මොකද්ද? අත්දැකීම. ඉතින් ඒ තමයි විද්‍යාව. ඒතර දුක කියන්නේ කොහේ කොයි කාලේ තියෙන එකක්ද? වර්තමාන කාලේ. දැන් අතීත කාලේ තිබුණ දුකක් නෙවෙයි. අනාගත නෙවෙයි, මේ වෙලාව. කොතන තියෙන දුකක්ද? මෙතන තියෙන දුක. එපමණයි. ඉතින් මෙන්න මේ පුංචි තිතට හරියට අර පලිඟුවක් නැතිනම් උත්තල කාචයක් එහෙම මෙහෙ නිකන් විසිරෙන කිරණ ටික ඔක්කොම එකතු කරලා, ඒ සියලුම කිරණ එකතු කරලා එක තිතක් හදනවනේ හරියටම. ඒක හරියට මෙහෙම ඒ දුර ගත්තොත් ඒ තිතක් ගන්න පුළුවන්. එතන තමයි පිච්චිලා යන්නේ. නිකන් ලොකු ආලෝකයක් තිබුණා කියලා, ලොකු පලිඟුවක් තිබුණා කියලා පුච්චන්ට බෑනේ. ඒක හරියටම නාවිගත කරන්න ඕන. හරියටම ෆෝකස් කළොත් ඒ සියලුම කිරණ එකම එක තිතකට වැටෙන විදියට නාවිගත කළොත් එතන පිච්චිලා යනවා. පුච්චන්ට පුළුවන්. ඒ සීරු මාරු කර ගැනීමටයි සමාධිය අවශ්‍ය වෙන්නේ. සමාධියක් නැත්තම් වෙන්නේ දේ පේනවනේ. නෑ එහෙම යනවා. එහෙම කොච්චර අපි උත්තර කාචියක් අල්ලගෙන හිටියත් එහෙම මෙන් ආලෝක වැටුණත් සමාධියක් නැත්තම් ඒත් පේනවා. උත්තර කාචියෙන් ඒත් පේනවා. සමාධියක් තිබ්බත් නැතත්. නමුත් ඒ අර කේන්ද්‍රය පිච්චිලා යන්නේ. කේන්ද්‍රය දෙවිලා යන්නේ. දෙවෙන් හරියට පේන්නේ නැහැ. ඥාන දර්ශනේ පටන් ගන්නේ සමාධියෙන් එහාට. සමාධිය තියෙන්නේ ඥාන දර්ශනේ සඳහා. මේ දෙකම ඇති වෙන්නේ වර්තමාන අත්දැකීම දිහා බැලුවොත් පමණයි. සමාධිය ඕනේ වෙන්නේ වර්තමාන අත්දැකීම දිහා බලන්න. එතකොට සිටීමත් හැරලා විඳීමත් හැරලා අනුන්ගෙන් තොරතුරු ගැනීමත් හැර තමන්ව නිරීක්ෂණය කිරීමෙන් අන්න දැකීම පහළ වෙනවා. ඒ දැකීමෙන් තමයි තමන් වෙනස් වෙන්නේ. අනුන්ගේ දුක දැක්කට අපි වෙනස් වෙන්නේ. අපි පරිස්සම් වෙනවා. අනුන්ගේ දුක් දකින්න දකින්න අපි පරිස්සම් වෙනවා. වෙනස් වෙන්නේ. වෙනස් වෙන්න නම් තමන්ගේ දුක දකින්න ඕනේ. අත්දැකීමේ ස්වභාවය දකින්න ඕනේ. ඒ නොදකින්න තාක්කල් අපි මේ ක්‍රීඩාව කරමින් යනවා දාර්ශනිකයන් ලෙසත් කලාකරුවන් ලෙසත් විද්‍යාඥයන් ලෙසත්. මේ තුන් දෙනාම කරන්නේ එකම ක්‍රීඩාව තුන් ආකාරයකට. ආකාර තුනයි, නමුත් සෙල්ලම එකයි, ඉවර වෙන්නේ ඇඳීමකින්. ඒ නිගමනයත් එක්ක හිතවතුනි අපි ස්වල්ප වේලාවකට භාවනා නියෝගී වෙමු. මෙතනදී හඳුනා ගන්න තියෙන්නේ කාරණා තුනයි. අප ළඟ ඉන්න දාර්ශනිකයව හඳුනා ගන්න. යාවත්තරින් ඉන්න කලාකාරය වඳුන ගන්න, යාටත් නිවාඩු දෙන්න. අනුන්ගේ දුක් අනුන්ගේ ප්‍රශ්න නිරීක්ෂණය කරන කෙනා මේ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, ලෝක ප්‍රශ්න විග්‍රහ කරන, විශ්ලේෂණය කරන, ඒවට උත්තර හොයන ඒ විද්‍යාඥයවත් හඳුනා ගන්න, එයාටත් විවේකයක් දෙන්න. මේ චරිත තුනම හැම පුද්ගලයෙකු ළඟම තියෙනවා. එක් එක් වෙලාවේ එක් එක් චරිතේ රඟපානවා. කෙනෙකු වැඩිපුර දාර්ශනික චරිතේ ඉන්නවා වෙන්න පුළුවන්. තව කෙනෙකු කලාත්මක නිර්මාණශීලී චරිතයක, තව කෙනෙකු විද්‍යාත්මක චරිතයක විද්‍යාඥයෙකුගේ. මේ චරිත තුන හඳුනගන්න. මොනතරම් මේ චරිතවලට ඇබ්බැහි වෙලාද කියා තේරුම් ගන්න. මේ නිසා මොනතරම් දුරට අපේ දුක වැහුණද, මොනතරම් අප ප්‍රමාදී පුද්ගලයන් වුණාද, ඒ කාරණා ගැඹුරින්ම මෙනෙහි කරමු. ඉන්නේ දර්ශනිකයෙකු නම් එයාට යන්න අරින්න නිර්වාණ ශිල්පියෙකු නම් එයාටත් යන්න දෙන්න අනුන්ගේ දුක් නිරීක්ෂණය කරන විද්‍යාඥයෙකු නම් ඔහුට හෝ ඇයටත් සමු දෙන්න. ඒ චරිත එක දෙක තුන මතුවන විට හඳුනාගෙන ඒ බෙහෙවීම් වලින් හිත ඈත් මෑත් කරගත් කල පිරිසිදු දැක්මකට සුදුසුයි. කිසියම් දුරකට සුද්ධ වූ දැක්මකින් පිරිසිදු වූ දැකීමකින් කල්‍යාණ මිත්‍රේනි අත්දැකීම් බෙදා ගන්නටත් අවබෝධයන් හුවමාරු කරගන්නටත් ගැටලු විමසන්නටත් තිබෙන මේ අවකාශයට එන්න සාකච්ඡාවට.
අවසරයි සර්, මේ චැට් බොක්ස් එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. ඉස් සමාධිය ඕල්සෝ ඇන් එක්ස්පීරියන්ස්, සමාධියත් අත්දැකීමක් නොවේද?
සමාධිය අත්දැකීමක්ද? ඔව් හා නෑ. ඔව් කියන්නත් පුළුවන්, නෑ කියන්නත් පුළුවනි. අත්දකින්න ඕන කෙනාට අත්දැකීම සමාධිය, ඒ විඳින්න ඕන කෙනාට විඳිනය, ඊළඟට ඒ පරිශ්‍රණය කරන්න ඕන කෙනාට ඒ පරිශ්‍රණය. විද්‍යාත්මකයෙන් සමාධිය දිහා බලන්නත් පුළුවන්. හැබැයි බලන්නේ අනුන්ගේ සමාධිය දිහා. ඒ සමාධි මට්ටමේදී කොහොමද ස්නායු වැඩ කරන්නේ, මොළේ මොන කිරණ දෙන්නේ, ඒව බලන්න පුළුවන්. සමාධි සමාධිය වුණත් පුළුවන් එහෙම බලන්න. පුළුවට ඒවම අහයි කරලා අර සිරේ දිහා බලලා ඒ නිරීක්ෂණ කරන්න පුළුවන්. ඒත් විද්‍යාත්මකයෙන් සමාධිය දිහා බලනවා නම් සමාධිය කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණයකට තියෙන දෙයක්. ඒ විඳිනවා නම් එතකොට කලාකරුවෙක් තමයි තියෙන්නේ. ආපහු ඉන්නේ කලාකරුවෙක්. ඒ සමාධියට එන්න ওই තුන්දෙන අයින් කරන්න ඕනේ. අයින් කරලා ඒ සමාධියට ආවම ආයෙත් ඒ තුන්දෙනාගේ එකිනෙක දෙන්නේ තුන්දෙනෙක් එතෙන්ට එන්න පුළුවන්. ඒවිල්ල ඒගොල්ලන්ට ඕනේ තේ සමාධියෙන් කරගන්න. මේ සමාධියේ ඉඳගෙන හිතන්නත් පුළුවන්. මේ සමාධියේ ඉඳලා හිතලා තමයි ඔය කර්මවාදී වගේම හොයාගෙන තියෙන්නේ. කර්මවාදී සියල්ල වෙන්නේ කර්මයෙන් කියලා. කර්මයෙන් කිසියක් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ මුල හොයන් ගියාම එයාට සමාධියක් තිබිලා තියෙනවා. ඒ සමාධියෙන් එයා දැකලා තියෙනවා පින් කරන අය හොඳ විපාක ලැබෙනවා, පව් කරන අයට නරක විපාක ලැබෙනවා දැකලා තියෙනවා. දැකලා තමයි එයා දර්ශනයක් හදලා තියෙන්නේ, පින් කළොත් අනිවාර්යයෙන්ම සැප ලැබෙනවා, පව් කළොත් දුක් ලැබෙනවා. ඒ වගේම තවත් සමහර අයට සමාධියක් තිබිලා ඒ අය ලෝකෙ දිහා බලනහම පෙන්න තියෙනවා. සමහර පින් කරාම එයාට දුක් විපාක ලැබෙනවා. පව් කරන අයට හොඳ විපාක. ඒත් ඒ අය තමන්ගේ දැක්මෙන් ඒ අය දර්ශනයක් හදලා තිනවා කර්මය කියලා දෙයක් නැහැ. මේ දෙකට මුල් වෙලා තියෙන සමාධිය. ඉතින් ඒ අපට ඕන දේ කුමක්ද? ඒ දෙයට සමාධිය පාවිච්චි කරන්න පුළුවන් හරියට අනිත් හැම දෙයක්ම වගේ. සමාධිය කුමක්ද කියන එකට එය තීරණය වෙන්නේ අප සමාධියෙන් මොනවද කරන්න යන්නේ කියන එක. විදර්ශනා කරන කෙනෙකුට එහෙම නැත්නම් මේ ඊතර වීම සඳහා අවශ්‍ය කෙනෙකුට නම් ඔය එකක්වත් නිවිදිත තියෙන දෙයක්වත් ඒ උඩ දර්ශන හදාගන්නවත් විද්‍යාත්මක නිරීක්ෂණ කරන්නවත් මේ සමාධිය අර උත්තල කාචයක් කරගෙන වර්තමානයේ විවිධ දකින්න මේ වර්තමාන අත්දැකීම හරියට තේරුම් ගන්න ඒ උපකරණය. සමාධිය කියන්නේ ධර්ම මාර්ගයේ න උපකරණ.
දෙරුවන් සරණයි සර්. අද දේශනාව අපිට අපි දිහාම බඳ ලොකුම ලොකු අත්දැකීමක් අත්විඳලා වුණා. ඒකෙන් අපිට අපේම මට මගේම සිත දිහා බලන්න ඒක නිරීක්ෂණය කරන්න තරම් හොඳ දැනුමක් ලැබුණා. ඒ නිසා අපි ළඟ ඉන්න අපිට ඉන්න ඒ විද්‍යාඥයයි නිර්මාණකරුවයි දර්ශකයයි හඳුනාගන්න හැකියාවක් ලැබුණා. මේක නිසා මේ පසුගිය කාලේ දැන් අපි කරපු කීප දේවල් වලින් අපේ සිතේ නැතු මාන්න දකින්න හැකියාව ලැබුණා. ඒ නිසා ඒ වගේ ඒ අධ්‍යයීම් වලින් සිත මුදවා ගන්න අවස්ථාව ලබා දුන්න මේ දේශනේ කරගෙන ඔබට අනික වාරයක් බෝබින් පත්තිය.
සදෙන් අද දේශනාවේදී අපට උදව් කරේ මේ සචිත්ත පරියෝධපණං කියන්නේ දැන් අර සර් බෝසතාණන් වහන්සේ දැන් මේ බුද්ධකාරම් පුත්ත ළඟ කියන දාර්ශනිකයා ළඟට ගිහිල්ලා එතන ඒ බෝසතාණන් වහන්සේ සොයන දේ එතන නැහැ කියලා එතනින් ගියත් ඇත්තම විදර්ශනාව ඇත්තට නේ ඇත්තම විදර්ශනාව කියන එක නේ මේ ප්‍රගුණ කරේ නේද සර්? ඒක නේද සර් අපට කිව්වේ සර්?
ඔව් බෝසත්යන් වහන්සේ මේ ඔය චරිත තුනම උන්වහන්සේ ළඟ තිබුණා. ඉතින් හැබැයි අර කාමසුකල්ලිතාණියගේ ඉන්නකොට කලාකාරයෙකුගේ චරිතය තමයි උන්වහන්සේට තියෙන්න ඇත්තේ. බෝසත්යන් වහන්සේට ඉදින්ද නිර්මාණ කළා. තමන් තුත් නිර්මාණ කළා. අනුන්ගේ නිර්මාණ තමන් රසවින්දා. ඊට පස්සේ මේ අනිත් දෙන්න මතුනේ මේ දාර්ශනික විද්‍යාඥයාව ඊට පස්සේ අර අනුන්ගේ දුක් දැක්කට පස්සේ ඒක දිහා බැලුවානේ දෙදු මහල්ලු නිරීක්ෂණය කළා. ඉතින් මේ නිරීක්ෂණේ විද්‍යාඥයෙකු අහන ප්‍රශ්න ටික තමයි අහුවේ. ඊට පස්සේ දාර්ශනිකයා තාම කියනවා මටත් එහෙම වෙනවා. එහෙම හිතුවා. ඉතලා ඒකට උත්තර හොයාගෙන තමයි ගියේ. මේකේ ලැබිච්ච උත්තර ලැබුණා. ඒ ලැබිච්ච පිළිතුරු වලින් මේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ. ඒතර උත්තර එකක් විසඳුම් තව එකක්. මේ දෙක වෙන් කරගන්න බැරි කමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ. අපි ප්‍රශ්න වලට උත්තර හොයනවා. උත්තර ලැබෙනවා. දාර්ශනිකයෙකුටත් උත්තර දෙන්න පුළුවන්. විද්‍යාඥයෙකුත් දෙන්නේ උත්තර ප්‍රශ්න වලට. හැබැයි ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ඒක කිව්වා. කලාකරුවනොත් දෙන්නේ විසඳුම්. උත්තර දෙන්නේ හැබැයි විසඳෙන්නේ. ඉතින් මේ විසඳෙන්නේ නැති බව දැක්කහම තමයි උන්වහන්සේ වවච සිදුනේ තමන් වහන්සේටම විසඳුම හොයාගෙන යන්න. ඔයදී විසඳුම තමයි මැදුම් පිළිවෙතේ විසඳගන්න අවශ්‍ය සමාධිය ඕනේ. සමාධිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි විසඳගන්න. ඒ සමාධියෙන් ඊළඟට දර්ශනා සමාධිය දව කරගෙන විදර්ශනාව දැකීමට එක්ක ඒක තමයි අවශ්‍ය.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. මේ අපි සාකච්ඡා කරන ඥාන දර්ශනය කියන්නේ යම්ති ශ්‍රේණිගත ක්‍රියාපටිපාටියක යම් අවස්ථාවක්. ඒ කියන්නේ ඒක සමාධියෙන් ඒක පරිපූර්ණ කරලා එතනින් ඥාන දර්ශනීයට සම්ප්‍රේෂණය වීමක්ද වෙන්නේ නැත්නම් මීට අමතර තව ශ්‍රේණියේ සාධක තියෙනවද ආචාර්යතුමනි?
සමාධියක් අවශ්‍යයි. සමාධියෙන් තොරව ඥාන දර්ශනයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ සමාධිය පරිපූර්ණ වෙනවා කියලා කතාවක් නැහැ. ඒක අවම සමාධියක් අවශ්‍යයි. ඉතින් එහාට ඉතින් සමාධිය වැඩි කරගන්නත් පුළුවන්. අවම සමාධියකින් ඥාන දර්ශනයකට එන්නත් පුළුවන්. ඒ සමාධිය තිබූ කමලින් ඥාන දර්ශනයක් පහළ වෙන්නේ නැහැ. ඉරේලිය පායල තිබ්බත් උත්තල කාචයක් තිබ්බත් කඩදාසි කොලයක් තිබ්බත් ඔය ඒකෙ වෙන්නේ නැහැනේ. කඩදාසි කොලේ ගිනිගන්නේ නැහැ. ඒ සමාධියක් තියෙනවා. හැබැයි මේ ටික හරියට එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන ආකාරයට ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒකට මෙතෙන්ට වැදගත්ම කාරණේ මොකද්ද? ධර්ම ශ්‍රවණය ඕනේ. සමාධියට ලොකු ධර්ම ශ්‍රවණයක් ඕනේ නැහැ. ධර්මස්තවණේ වැඩි වෙන සමාධිය බැරි වෙනවා කරගන්න. ඒසයිද සමාධි භාවනාවේදී නම් කමඨහනක් විතරයි ඕනේ. කුංචි කමඨහනක් ඕනේ. කොහොමද මේ නීවරණ අත්හරින්නේ? ඊළඟට ඔය ඉන්ද්‍රිය ධර්ම වැඩෙන් වඩවගන්නේ කොහොමද? මේකට කමඨහනක් විතරයි අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒ සමාධියක් ඇති වුණා මේ සමාධියෙන් ඔය ඥාන දර්ශනේ පහල කරගන්න නම් ධර්මස්ත්‍රණිය ඕනේ. ධර්මස්ත්‍රණිය කියන්නේ ඒ කියන හැම එකටම නම් නෙමෙයි. මේ ඔය වර්තමාන අත්දැකීම දකින්න දකින්නේ කොහොමද? දකින්නව නම් දකින්න ඕන වර්තමාන අත්දැකීම පමණයි. වෙන මොනවත් දැක්කට බෑ. කොහොමද වර්තමාන අත්දැකීම දකින්නේ? අන්න ඒ පිළිබඳ මඟ පෙන්වීමක් වුණා. මේ මඟ පෙන්වීම හොඳට හඳුනා ගන්න ඕනේ. කියන්නේ පාරක් කෙනෙකු කියන විට ඒකම පිහොඳින් අහුම්කන් දෙන්න ඕනේ. ඒ හරියට වැටුණත් ආය අහන්න ඕනේ. අතනින් හැරෙන්නද කිව්වේ, මෙතනින් ඉස්සරහට යන්නද කිව්වේ, හරියට අහන්න ඕනේ. නැවත ඒකෙන් සාකච්ඡා වුණේ වෙන්නේ. ඊළඟට Taman තනියම කල්පනා කරන්න ඕනේ. දැන් ඒක මට හරියද? දැන් මට තනියම මේ කියපු තැන් වලින් යන්න පුළුවන්ද? මෙනි කියලා බලන්න ඕනේ. බලලා එහෙනම් ඒ ටික සියල්ල සහතික නම් ගමන පටන් ගන්න. ඒක ඔය කාරණා ටික ඕනේ නෑ. එහෙම ගියොත් තමයි ওই ටික එකතුලා සම්පූර්ණ වුණොත් තමයි ඥාන දර්ශනේ පහළ වෙන්නේ.
අවසරයි සර්. දැන් මේ අපේ හිතේ ඇති වෙන ක්ලේශයන් වලට උත්තර දෙන්න ගිහිල්ලා මේ චරිත තුනක් ඉන්නේ. ඒ කියන්නේ දාර්ශනිකේ, කලාකාරී සහ විද්‍යාඥයෙක්. එතකොට මේ චරිත තුන අත්තරින්ද සමාධිය ලබා ගන්න ඕනද? සමාධිය ප්‍රථම මේ චරිත තුන අත්තරින් පුළුවන්. මගේ පෞද්ගලික හැඟීම මේ චරිත තුන සමහරට නීවරණ අඩුවීමක් තුළින් අඩු වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ මේ චරිත තුන පත්තරෙන්නේ සමාධියකට ගිහිල්ලා අපි විපස්සනාව කෙරුවට පස්සේ නේද?
ඔව්, මෙතන තියෙන භාවිතයේ පිළිබඳ කාරණයක්. දැන් සමාධියකට එන්න නම් අර විතර්ක එහෙම අතාරින්න එපා. විතර්ක අල්ලගෙන සමාධියකට එන්න බෑනේ. ඒ දාර්ශනිකයට නිමාදු දෙන්න ඕනේ සමාධියකට එන්නලා. හිතේ ඉන්න කෙනෙකුට සමාධියකට එන්න බෑ. මොනවා හිතේ කියක් ධර්ම ගැන හිතේ කියක් වෙන දෙයක් ගැන හිතේ කියක් ඒ සිතමින් සිටීම අතාරින්න ඕනේ. ඒ අමාරුම දේ ඒ පටන් ගන්න දාර්ශනික අතාරින්න එක තමයි අමාරුම දේ. ඊළඟට විදීම අතරින්නත් ඕනේ. කාමච්ඡන්දයෙන් කරන්නේ ඒකයි, විදීම ප්‍රහීණ කරනවා. කාමච්ඡන්දය කියන්නේ විඳින්නේ ප්‍රහීණ කරනවා. විඳින්න තියෙන ආසාව ප්‍රහීණ කරනවා. කාමච්ඡන්දේ ප්‍රහීණ වීම. ඊළඟට මේ අවධානය අපි වෙතත් නිකන් සිහියෙන් සතියෙන් කරන්නේ ඒකයි. ඒතර මේ අනුන්ගේ ප්‍රශ්නයි, ලෝකේ ප්‍රශ්නයි. දැන් මේවා ඔළුවට තියාගෙන භාවනා කරන්න බෑ. ඒව ඔළුවට තියාගත්තාම ඒක විසඳන්න ඕනේ, මේක විසඳන්න ඕනේ. ඇයි මේ වර්ගවල විසඳන්නේ නැත්තේ, මේගොල්ලෝ විසඳන්නේ නැත්තේ? ඉතින් එහෙම බෑ. ඒව ප්‍රශ්න තියෙයි ලෝකේ. හැබැයි ඒව අපේ ප්‍රශ්න කරගන්න බෑ සමාධිය ඕනේ කෙනා. ඒතර ඒ විද්‍යාඥයාට තාවකාලිකව නිමාරු දෙන්න වෙනවා. සමාධිය සඳහා අවශ්‍යයි. ඊළඟට සමාධියක් ඇති වුණාම තාය මේ තුන්දෙනා එන්න පුළුවන්. දාර්ශනික කැවිලේ සමාධි හිතින් හොඳට ඕනම දෙයක් ගැන හිතන්න පුළුවන්. ඒ කියන්නේ සමාධියේ ස්වභාවය. සමාධියක් ආවම තමන්ට අවශ්‍ය දේ පමණ අවධානය යොමු කරලා ඒකේ දිගින් දිගට යන්න පුළුවන්. ඉතින් ඒතර දාර්ශනික කැවිලේ එයාගේ වැඩේ සමාධියෙන් කරගන්න. කලාකරුවත් දැන් ඒක විඳින්න පටන් ගන්නවා. ධ්‍යාන සුඛේ, ධ්‍යාන වලට සමවැදෙලා ඒ සුඛ විඳ විඳ ඉන්න පුළුවන්. විද්‍යාඥයන්ට පුළුවන් ඒකෙන් අනුන් දිහා බලන්න සමාධි හැකියා තියෙනවානේ අනුන්ගේ ප්‍රශ්න දිහා බලන්න ඒවට උත්තර දෙන්න දෙද හොඳ කරන්න එහෙම හැකියා තියෙනවානේ අභිඥාපත. ඒතර ඒවට එන්නේ විද්‍යාව. ඒතර ඒ ආය අර තුන්දෙන අයනව නැති කියලා. සමාධිය නැති වෙන්නේ නැහැ සම්පූර්ණේ. ඉතින් ඒ නිසා මේ මෙතන භාවිතයේ පිළිවන් සමාධිය සඳහා මේ අය අත්තරින්න ඕනේ. සමාධියෙන් පසුවත් මේ සමාධියෙන් සමාධිය නිසා සංසාර ගමන නැවතිලා නැති නිසා ආයිත් මේ තුන්දෙනා ඇවිල්ලා බාධා කරනවා. ඉතින් මේ තුන්දෙනා මායයන්. මායයන් විදිහට විස්තර කරන්න පුළුවන්. ඒක සමාධියටත් බාධා, විදර්ශනාවටත් බාධා. මේ තමන්ගේ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ නම් ඊට පස්සේ ඉතින් ආයේ ඕනනම් කෙනෙකුට දාර්ශනික ඇහිං දර්ශනයක් හදන්නත් පුළුවන්, කලා රසවින්දනයක් හදන්නත් පුළුවන්, ලෝකේ විශ්ලේෂණය කරන්නත් පුළුවන්, අවශ්‍ය නම් ඒක කරගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න.
එතනදී දේශනයේදී සඳහන් වුණානේ විද්‍යාඥෙකුට වඩා පහසුවෙන් මේ කාර්යයට එකතු වෙන්න පුළුවන් මිත්‍යිත දෙකට වඩා කියලා. හැබැයි විද්‍යාඥයත් බාහිර ලෝකයක් එක්ක පැටලීලා ඉන්නේ. එයාට ධර්මයට අනුව මේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕන නේද මේ පැත්තට හැරෙන්න?
ඔව් අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම එයාට මේ ලෝකෙ දිහා බල බල හිටියා කියලා දැන් එයාට පුළුවන් කලවිලි ධ්‍යානයේ ලැබිච්ච කෙනෙක්ව ගෙනල්ලා පරිශනාගාරයට ගෙනල්ලා එයා ගැන පරිශන කරන්න. ඒකට පරිශන කළා කියන්න පුළුවන් පළවෙනි ධ්‍යානයේ ඉන්න කෙනෙකුගේ මෙන්න මේ ස්වභාවයන් තියෙනවා, මොලේ මේක වෙනවා, මේ ලොකු විග්‍රහ කරන්න පුළුවන්. ඒක බොරු නෙවෙයි. හැබැයි එයින් එයාට ලැබෙන ප්‍රයෝජනෙකුත් නැහැ. යාගීත සමාධිගත වෙන්නෙත් නෑ, මොනවත් නෑ. ඉතින් මේ හැබැයි යාට එක සුසුකමක් දෙනවා, නිරීක්ෂණය කිරීමේ සුසුකම. දැන් විද්‍යාඥයෙකු වෙන්න බෑ නිරීක්ෂණය කරන්න බැරි නම්. යමක් කොහොමද නිරීක්ෂණය කරන්නේ? මුල සිට අගටම පූර්ව නිගමනවලට එන්නේ නැතුව. තමන්ගේ සිතිවිලි, මති මතාන්තර, තමන් අදහන ආගම, තමන්ගේ සංස්කෘතිය දැන් මේවා පටලවන්නේ නැතුව මේ වෙලාවේ සිදුවෙන දේ කොහොමද නිරීක්ෂණය කරන්නේ? ඒක ලොකු, ඒක ලේසි නෑ. ඔව් නිරීක්ෂණය කරන්න ගිය ගමන්ම අපේ ආගම ඇවිල්ලා කියනවා මේ ඔක මෙහෙමයි වෙන්නේ, ඔක බලන්න දෙයක් නෑ, මේ හින්දා නෙවෙන්නේ. ඉතින් පිළිගන්න. පිළිගත්තාම දැකීම ඉවරයි. නිරීක්ෂණය එතනින් එහාට වෙන්නේ නෑ. එසල් නිරීක්ෂණය සඳහා පූර්ව නිගමන, පූර්ව විනිශ්චයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්න ඕනේ. හරි විද්‍යාඥයෙකු නම් එහෙම කෙනෙක්. එයාට ඒක අමාරුම දේ එයා කරගෙන තියෙනවා. එයාට එයාගේ වෙන්න ඕනේ පරිවර්තනය තමයි Taman දිහාට හැරෙන්නේ. ඒතර ඔබතුමා කිව්වා වගේ ඒ සඳහා නම් ඉතින් එයාට මඟ පෙන්වීමක්, එයාට හැඟීමක් ඇති වෙන්න ඕනේ. මේවා දිහා බල බල ඉඳලා මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා මම හිතිය තැනම. Taman හිතිය තැනමයි කියන එක තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊටත් වැඩිය පල්ලෙහැට ගියෙ. විද්‍යාව ඉගෙනගත් පටන් ගත්ත දවසට වැඩිය දැන් මේ වෙනකොට මානසිකව තමන් පිරිහිලා කියන එක තමන්ට පේන්න ඕනේ. ඊට වැඩිය සතුට අඩු වෙලා, අතෘප්තිය වැඩි වෙලා, ඊර්ෂ්‍යාව වැඩි වෙලා, විද්‍යාඥයන් අතර ඊර්ෂ්‍යාව වැඩි වෙලා, තරඟය වැඩි වෙලා, පසුතැවිල්ල වැඩි වෙලා ඒක පේන්න. ඒවා දැක්කොත් ඒ ගැන හැඟීමක් ඇති වුණොත්, සංවේගයක් ඇති වුණොත් විද්‍යාඥයෙකුට පහසුයි පටන් ගන්න වැඩි. අනිත් දෙන්නට වැඩි. හැබැයි කියන්නේ අනිත් දෙන්නට බෑ කියලා.
මට මතක් වෙනවා අපි අර සිහිබුද්ධිය ගැන සාකච්ඡා කරන වෙලාවේ මේ විද්‍යාඥයාට සිහිබුද්ධිය આવුත් මේ හැරෙන්න ලේසියි නේද?
ඔව්. ඔහෙම ලේසියි. ඒ සිහිබුද්ධිය આવුත් ලේසියි. සිහිබුද්ධිය ඇති කරගන්න එක තමයි අවශ්‍ය. කාටත් සිහිබුද්ධිය આવුත් නම් ලේසියි. දාර්ශනිකයට අමාරු යාත මේ ඇත්ත තමන්ගේ සිතිවිලි දෙකකින් ඒක අතහැරලා මේ ඒක අතරින් ගමන් අතරින්ද බෑ. එයාට අතරින්ද අමාරුයි. තමන් අතරිනා වගේ දෙයක් නේ සිතිවිලි අතරින්. ඒ නිසා එයාට අමාරු මේ එක්කෙනා එයා. කලාවට හුරු වුණු කෙනාට අමාරුයි. වින්දනයේ හුරු වුණා හැම දෙයකින්ම වින්දනයක් බලන්න. ඒකට දුක නැති කරන්න මෙලේ උත්සාහ කරන්න. ඒ ටික රසවත් කරලා කලාත්මක කරලා විඳින්න බලන්න. ඒක එතනින් ගැලවෙන්න ඕනේ. මේවා එකනේ මාර ද මාර දුවරු කිව්වත් තමයි සංහාර රති රටා වගේ දුවරු. හරි පුද්දු හරි මාර පුද්දු හරි තුන්දෙනෙක් මාර දුවරු තුන්දෙනෙක් කිව්වට කමක් නැහැ. මේ කාට අඳුර ගන්න ඕනේ. අඳුන ගත්තාම පුළුවන්. ඕරම කෙනෙකුට පුළුවන්.
ආචාර්යතුමනි, ඒ එයින් අදහස් වන්නේ විද්‍යාඥයා කියන පුද්ගලයා ගේ සීබුද්ධිය අවම වෙලා දෘෂ්ටිගත වීමක් වෙනවා වීමක් එතන වෙන්නේ. මොකද එයා හැම වෙලෙම බලන්නේ එයාගේ පිටින්නේ, එයාගේ බාහිර දේවල්නේ, අභ්‍යන්තරව බැලෙන්නේ නැහැ. ඒ නිසා සීබුද්ධිය අවම වෙලා මේ එයාගේ දෘෂ්ටියකට එයා යොමු වෙනවද ආචාර්යතුමනි?
නිරීක්ෂණයෙන් පස්සේ නිගමන වලට එනවනේ. විද්‍යාවේ තියෙනවනේ පරිශ්‍රණය, නිරීක්ෂණය, නිගමන කියලා. ඒක නිරීක්ෂණය කළ නිගමනයකට එනවා. ඒ නිගමන ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත හැමදාටම තියෙන ඇත්ත නෙවෙයි. වෙනස් වෙන ඇත්තවල. හැබැයි මේ නිගමනයට ආවම එයා හිතනවා මේක තමයි මේ පිළිබඳව තියෙන එකම ඇත්ත, හොඳම ඇත්ත කියලා. එහෙම හිතුවොත් ඒක දිට්ඨිය. දෙවියක ස්වභාවය තමයි මේන් පිට වෙන ඇත්තක් තියෙන්න බෑ කියලා සිතීම. මේ තමයි තියෙන්න පුළුවන් එකම ඇත්ත. ඉතින් එහෙම නැවතුනොත් ඒක දිට්ඨිය. තව විද්‍යාඥෙක් ඒකේ වැරදි හොයලා එයා තව දිට්ඨියක් හදාගන්නවා. තව විද්‍යාවට පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමනයකට එනවා. නිගමනයක් කියන්නේ දිට්ඨියක් තමයි. මෙතන විද්‍යාඥයෙකුට නැත්තේ සම්මා සතිය. සම්මා සතිය නෑ. ඒක සීබුද්ධිය කිව්වත් තමක් නෑ. තමන්ව නිරීක්ෂණය වීමක් වෙන්නේ නෑ. සිහියෙන් වෙන්නේ තමන්ව නිරීක්ෂණය වීමක්. විද්‍යාඥයන් තමනුයි. විද්‍යාවට භාජනය වෙන්නේ තමන්වයි. විද්‍යාගාරය තමන්වයි. ඒ සතියේදී ওই තුනම එකක් වෙනවා. සාමාන්‍ය විද්‍යාවේ එකයි. තමන් එක්කෙනෙක් විතරයි විද්‍යාඥයා පමණයි. තමන් නිරීක්ෂකයා පමණයි. නිරීක්ෂණය කරන්නේ වෙන දෙයක්. නිරීක්ෂණය කරන්නේ වෙන උපකරණයකින්, විද්‍යාගාරයකින්, ඒවා බාහිරයි. ඉතින් ඒකෙන් අභ්‍යන්තර වෙනසක් වෙන්නේ නැහැ. නිරීක්ෂණයක් කළා කියලා නිගමනයකට ආවා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ භෞතික විද්‍යාව ඕන තරම් උදාහරණ තියෙනවානේ. ඉතින් භෞතික විද්‍යාවේ මේ හැම දෙයක්ම වෙන ඇති භෞතික විග්‍රහ කරන්න පුළුවන් වුණත් ඒ විග්‍රහ කරන විද්‍යාඥයෙකුට මොනතරම් මිත්‍යා දෙහිම් වල ඉන්නවද? ඕනම කෙනෙකුට ඒ ගැන උදාහරණ කියන්න පුළුවන්. භෞතික විද්‍යාව උපරිමයෙන් දන්න කෙනෙක් ඒ ගැන අලුත් ප්‍රමේයන් හොයාගත්ත, සිද්ධාන්ත හොයාගත්ත කෙනෙකුට මිත්‍යා මත වලින් නිදහස් වෙන්නේ නැහැ. හැබැයි ඒව ඇහුවොත් එහෙම කෙනෙක්ගෙන් ඔබතුමිය දන්න භෞතික විද්‍යාවට අනුව ඔය කරන ඇදහිම විග්‍රහ කරන්න කියලා එක් කරගන්න ආණ්ඩත් පාතිය. ඒ මිත්‍යාව නැති වෙන්නේ නැහැ. ඒ විද්‍යාව පහළ වුණා කියලා ඒ විදිහට. මිත්‍යාව නැති වෙන්නේ තමන් පිළිබඳ විද්‍යාව පාලනය කරලා. අනුන් පිළිබඳ විද්‍යාව පාලනා කියලා මිත්‍යාව නැති වෙන්නේ. දෙන්න ඕනේ සම්මා සති.
සිතනදී සර් කියන්නේ දැන් ඒ පරේෂක ආර්ය පරේෂකේ වුණොත් දැන් එතන සමාධියත් අර හේතුඵල හැටියට දැකලා අර ත්‍රිලක්ෂණයම මතු කරගන්න එකද සර් කියන්නේ?
ඔව්, ඒක එක ක්‍රමයක්. එහෙම කරන්නත් පුළුවන්. උඹ ජනප්‍රිය ක්‍රමයේ ප්‍රචලිත වෙලා තියෙන ඒ ක්‍රමයෙන් එකක්. ඒ ක්‍රම එකක් නෙමෙයි, ඉතින් කීපයක් තියෙනවා. මේ ක්‍රම ගොඩාක් තියෙන පුළුවන්. විපස්සනාවට නිශ්චිත ක්‍රමයක් කියලා එකක් නැහැ. පිළිකුණු මෙනෙහි කිරීම එකක්. හේතුඵල සම්බන්ධය අවබෝධ කර ගැනීම තව එකක්. මේ තවත් ක්‍රම තියෙනවා. මෙතන මේ දෙවිධයකට කරන්න පුළුවන් විපස්සනා. ඒ කියන්නේ ක්‍රම විදියට නෙමෙයි මා කියන්නේ. ක්‍රම ඕනි තරම් තියෙනවා. හැබැයි ඕනම ක්‍රමයක් දෙවිධයකට කරන්න එකක් තමයි සමාධියක් ඇති කරගෙන ඊළඟට ඒ සමාධිය උදව් කරමින් සමාධිය අන්වීක්ෂයක් හෝ දුරේක්ෂයක් බවට පත් කරගනිමින් තමන් මේ මොහොතේ ලබන ඉන්ද්‍රිය අත්දැකීම් දිහා සියුම් විදියට බලන්න. ඒවට මොකද වෙන්නේ, ඒවා ඇති වෙන්නේ කොහොමද, පවතින්නේ කොහොමද, ඊළඟට මොකද වෙන්නේ, එහෙම බලන්න පුළුවන්. ඒක ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි සමාධිය දිහාම බලන්න. සමාධිය ඒක තමයි තියෙන වැදගත්ම කාරණේ. සමාධියෙන් සමාධිය දිහා බලන්න. එහෙන් බැලුවොත් තමයි පේන්නේ සමාධිය කියන්නේ සීමිත දෙයක්. අසීමිත අධ්‍යක්ීමක් නෙමෙයි. සමාධියක සීමා තියෙනවා. සමාධිය කියන්නේ හේතු ඵලයක්. එයත් ප්‍රත්‍යයන්ගෙන් පවතින දෙයක්, ප්‍රත්‍යයන් වෙනස් වුණාම නැති වෙන දෙයක්. ඒ සමාධිය කියන්නේ අයිති කරගන්න පුළුවන් දෙයක් නේ. ඉතින් ඔන්න ඔය ඕක තමයි ක්‍රම දෙක. එක්කෝ සමාධියකින් සමාධිය දිහාම බලන්න පුළුවන් විපස්සනාවකට, එහෙම නැත්නම් ඒ සමාධියෙන් තමන් ලබන ඕනම අත්දැකීමක් දිහා බලන්න. ඉන්ද්‍රිය ඕනම ඉන්ද්‍රිය අධ්‍යක්ීමක් විපස්සනාවට ගන්න. ආදරණීය හිතවතුනි, මේ වැඩසටහන් මාලාවෙන්න ඒ වැඩසටහනින් වැඩසටහනට මාර්ගය සරල වෙන්න ඕනේ. දැන් පටන් ගන්න දවසට වඩා අද වෙනකොට කරන්න තියෙන දේ හරි සරලයි කියන එක තේරෙන්න ඕනේ. එහෙම තේරෙන්නේ නැත්නම් මෙතන අපි කියන විදිහේ වැරද්දක් තියෙනවා. කියන දේවල් වල වරදක් තියෙනවා. එන්නෙන්ද සංකීර්ණ වෙන්න බෑ, එන්නෙන්ද ගැඹුරු වෙන්නත්. පටන් ගන්නම ගැඹුරු වෙන්න පුළුවන්. සංකීර්ණ වෙන්නත් පුළුවන්. හැබැයි වැඩසටහනින් වැඩසටහනට අපිට වැටෙන්න ඕනේ මේ ඥාන දර්ශනය ඇති කර ගැනීම කරන්න තියෙන සරල දෙයක් කියන්නේ. ඥාන දර්ශනය ගැඹුරු වෙන්න පුළුවන්. මේ ඇති කර ගන්න නම් කරන්න තියෙන සරල දෙයක් බව අත්හරින්න තියෙන මොනවද? ඒවා පේන්න ඕනේ. ඒ අත්හරින්න තියෙන කාරණා තුනක් ගැන තමයි අද කතා කළේ. මේක බලන්න, හොඳින් බලන්න. අපි හැමෝම ළඟ ඉන්න මේ පුද්ගලයන් තුන්දෙනාව හඳුනාගෙන ඒ තුන්දෙනාට මේ වැඩේ බාර දෙන්න එපා. ඒ වෙන වැඩ බාර දුන්නට කමක් නැහැ. මේ භාවනාවයි බණ ඇසීමයි මෙනෙහි කිරීමයි ඒ ටික ඒ තුන්දෙනාට බාර දෙන්න එපා. දුන්නොත් අපි අමාරු වෙනවා. ඒ සමාධියටම බාර දෙන්න. සම්මා සතිය. ප්‍රේමන්තම්ට සම්මා සතිය සම්මා සමාධිය දිනු කරගන්නත් උත්සාහ කරන්න. මේ සියල්ල එකට යන්නේ අර චරිත තුන ඒ හුලං අරිනකොට ඒ ප්‍රතිඵලයක් විදිහට ඔන්න සමාධිය වැඩෙනවා, සිහියක් වැඩෙනවා. හොඳයි, ඒ අදිෂ්ඨානයේ ඒ චේතනාවෙන් අපි අද සදහම් සැඳෑවෙන් සමුගනිමු. මේ වැඩසටහන සඳහා තාක්ෂණික සහාය ලබා දෙන බාදුන් සෑම දිනාටම මේ භෞතික පරිසරය සෙවන ඒ සියලු පහසුකම් ලබා දෙන සෑම දිනාටම උතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සමගම භෞතිකව අද වැඩසටහනට සමීප වුණු එමෙන්න තාක්ෂණය හරහා සබඳුණු සෑම සියලු දෙනාටම මේ කළ යුතු දෙය මෙයයි කියා දැන හඳුනාගෙන ඒ දෙෙහි වැඩි වැඩියෙන් යෙදෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. සෑම දෙනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසීමක්ම වේවා.